මිලට ගරු මහත් විසානාක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
විනාඩි
6ක කාලයක්.
6ක කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි. විස්තුතිගරු මුලාස්න මන්ත්‍රීතුමනි, සභාපතිතුමනි. It is with a heavy heart that I speak today on the German debate on the Easter Sunday attack. I can relate and I sympathize with all the families that were affected by this ghastly attack. Everyone who has lost a loved one due to the terrorism, due to assassinations, I too have lost a father due to these dastardly, cowardly acts of terrorism. Honorable Chairman, today the whole country is looking for answers. Who is the mastermind behind this terrorist attack? Who made the plans? Who trained them? Who brainwashed them? Was there a conspiracy? Kumantranayak tibbada? If so, who are the conspirators? The whole country is asking, they want justice. Who funded this? How the salli dunne? ඒගොල්ලන් තාම නිදැල්ලේ සංචාරය කරනවද? රට තුල ඉන්නවද? ආදේශිල at large? Where are they now? Are they overseas? In short, who is the Osama bin Laden behind the Sri Lankan attack, the Easter Sunday attack? Was there international support? Why did certain cabinet ministers say that Saharan was paid before 2015? Who paid him? These are questions that the whole country is asking, Honorable Chairman. Look at Nalaga Silva's statement. Honorable Chairman, Satya Kavadhari Jayagati, truth will surface. We must ask these questions as leaders and politicians of this country. What happened to Nalaga Kumara? Why was his investigation against him stopped, dropped? I wish to remind this August Assembly that in 2019, for 52 days, there was a government of Mahinda Rajapaksa. Till December, that government continued. He was in power. There was a new cabinet. New appointments were made. Police transfers were done. Intelligence officers were transferred out. Serious allegations are leveled against this government and no answers are forthcoming, Honorable Chairman. Kausapatthumani, Pasku Irida Praharati Sella, Buddhi Ansolin Denun Dunnada, Mahinda Rajapaksa Mathuma Ge Anduata Denun Dunnada, Me Pilibandava E Visar Dibbada Kinekapi Handoni, Me Prashna Pitraknevi, Me Rate Janata Vahano. ඇමතිකම් දරුවේ කවුද? Who held the Ministry of Defense? Who held the Ministry of Law and Order? We must ask these questions, Honorable Chairman. They were held by Mahinda Rajapaksa and his government for that short period of time. Honorable Chairman, politicians must be humane. They must be honest. During a national crisis, the country must unite, and the political leadership of this country must unite the country. Api beda vela binna vela api randu karala me prashna visudan visudanna ba kiyana eka me avasthayedi man me uttrida sabhawata matak karanawa. Gotabe Rajapaksa mathuma apeekshaka kale apeeksha hatinna kale etuma porunduna maasa 3ak athulata he promised justice for all those who have been affected. It has been 1.5 years since that promise was made. They campaigned for a two-thirds majority to saying that they will fix all the problems in this country. They said that the system change will be done. Honorable Chairman, why do we buy brands? Api DSI ganna naththam bata therapu ganna kota api balla ganne ai. Because we believe in those brands. ඒ විශ්වාසය තියෙන නිසා තමයි මේ රටේ ජනතාව 60 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය ලබා දුන්නේ.
කරුණාන්විත විනාඩි එක කාලයක් තියෙනවා.
Thinking they can trust him and he will do the system change that he promised. But unfortunately, Honorable Chairman, it's same old, same old. What has happened? What has happened to that system change? Honorable Chairman, where are we heading in this way? අපි හෘද ශාස්ත්‍රයට එකව මේ උත්තර අපි අහන්න ඕනේ මේ ප්‍රශ්න අහන්න ඕනේ මේ උත්තර රජයේ මැතිතුමතුළු අපිට ලබා දෙන්න ඕනේ මේ නිසා තමයි ගරු මූල ආසන සභාපතිතුමනි මේ රටේ ජනතාව දැන් කියන්නේ සර් ෆේල් කියලා මේ සර් ෆේල් කියන එක රජයටත් මේ පාස්කිරිදා විශේෂයෙන්ම මේ උත්තර හෙවීමේ when we are looking for answers people in this country are saying the government has also failed they have failed them Geneva what happened ඒ පිළිබඳව මම දීර්ඝ කතා කරන්න යන්නේ නැහැ but අපිත් එක්ක එදා හිටපු ජාත්‍යන්තර රටවල් අපිව අද අතර දාලා තියෙනවා යම් යම් හේතු නිසා මේ පිළිබඳ අපි රජයෙන් ඉල්ලනවා වාදයක් අද සජිත් ප්‍රේමදාස මැතිතුමත් උදේ කතා කරා අවසන් වශයෙන් මම ඊට දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසන් වශයෙන් කරු මූලාසන මන්ත්‍රීතුමනි මගේ පියා ගාමිසනායක මැතිතුමා අපි පුංචි කාලේ අපිට කිව්ව දෙයක් තමයි he used to tell us and I recall Abraham Lincoln used to say famous quote you can fool all the people some of the time and some of the people all the time but you cannot fool all the people all the time Abraham Lincoln mathuma thai meka this I take this quote from Abraham Lincoln and my father used to tell me this quote when I was young thank you for the time tava vela thiyena na mage man eka ape harshana rajakandra mathumaage kathawata ekathu karanna kiyala illimak karamin mage wasan sal tawasan karana stuti
tumaage kale awasanay milagata garu ataulla mantri tuma otumata විනාඩි 12ක කාලයක් තියෙනවා
විනාඩි
12 12 minutes
මම මට විනාඩි 15ක් තියෙන්නේ මට ඒ වෙලාව අඩු කරන්න එපා එහෙම අඩු කරනවා නම් පාර්ලිමේන්තුව දීර්ඝ කරන්න කියන්න ගරු මූලාසන උඩ මන්ත්‍රීතුමනි මේ ලංකාවේ ඉතිහාසයේ අපි සියලු දෙනා මේ අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් කතා කරන්න හොඳම අවස්ථාවක් අපේ රටේ ඉතිහාසයේ මුස්ලිම් ජනතාව මේ හිටපු අපේ රජුරුත් එක්ක රජවරුත් එක්ක එවාගේ රජයේත් එක්ක සියලු අවස්ථාවෙන්ම එකතු වෙලා මේ රට දියුණු කිරීමටත් මේ රට ආරක්ෂා කිරීමටත් පුළුවන් උපකාරය සහයෝගය දීලා තියෙනවා. ඒ අනුව ඒ කාලේ රජවරුන් මුස්ලිම් ජනතාව ගරු කරලා අගය කරලා තියෙනවා අද එනතුරු. ඒ වගේම කාලයෙන් කාලයකට මේ රට අත්පත් කරන්නට මේ අදහස තියෙන රටවල් ඒ වගේ අපේ සම්පත් ටික මංකොල්ල කන්න අදහසින රටවල් මේ රටේ සහවරත්වය නැති කිරීමට මේ වගේ සුලිචාදීන් අතර කෝලාගලයක් ඇති කරමින් තමන්ගේ දේශපාලන වාසිය ගන්න බව අපි සියලු දෙනා දන්නවා. ඒ අනුව පාස්කු ඉරිදා ඒප්‍රල් 21 දින ඒ සිද්ධිය මම ඒ වගේ මම දැකිනවා. අපි විතරක් නෙවෙයි සියලු මෙතිමතිවරු ඒ වගේ දේශපාලනියෝ ඒ ගැන කතා කරනවා. ඒකට හේතුව තමයි මුස්ලිම් ජනතාවකින් ඇතුළ මේ දස්ත්‍රවාදී කණ්ඩායමකක් නැහැ. ඒ වුණාට සහරන් වගේ මුස්ලිම් ළම මේ ත්‍යාගෙන ඉන්න කණ්ඩායම පාවිච්චි කරමින් වෙනදා කවදාවත් ක්‍රිස්තියානි මුස්ලිම් ජනතාවත් එක්ක කවදාවත් අපිට ප්‍රශ්න නැහැ. අපි සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. ඒ කණ්ඩායම් මතුල ප්‍රශ්න ඇති කරලා ලාභ ගන්නට මේ සහරන් වගේ කණ්ඩායම පාවිච්චි කරමින් අපේ සහෝදරවරු ක්‍රිස්තියානි පල්ලිවල මෙරුණා. ඒකට අපි කනගාටු වෙනවා. ඒ අපි සියලු දෙනාමට සියලු දෙනාටම අපි අපේ 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 සෝගය අපි මේ අවස්ථාවේ අපි පළ කරනවා. ඒ වුණාට අපිට මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕන මේ රටට හොඳම ව්‍යවස්ථාවක් ඇති කරලා අපි සියලු ජනතාවෙන්ම කිසිදු සගෙන් තොරව ජීවත් වීමට අපිට යුතුයකමක් තියෙන බව මේ අවස්ථාවේදී මම විතා පැහැදිලිව මේ සභාවෙන් අරහා මම මේ ඉල්ලා සිටිනවා. ඒ අනුව 21 ඒප්‍රිල් දින වෙච්ච සිද්ධිය පසු 26 වෙනිදා ඒප්‍රිල් 26 වෙනිදා සායන්තමරදුවේ ඉතුරු වෙච්ච ත්‍රස්තවාදී කණ්ඩායම අපේ හමුදාව පොලිස් නිලධාරී සියලු දෙනාම වට කරලා ඒගොල්ලෝ අල්ලන්න යනකොට ඒගොල්ලෝ සියලු දෙනාම මරාගෙන මරින විදියට බෝම්බ ගහමින් මැරුණා. ඒක මොකද්ද සිද්ධ වුනේ? සායන්තමරදු ගම්මාන අපේ රටේ විශේෂම නෙගෙනහිර ජ්‍යෙෂ්ඨ පාරම්පරික ගමක්, පාරම්පරික නගරයක්. ඒ රට විශ්වාස තියෙන නගරයක්. ඒ නිසා ඒ ගම්මානේ සුනාමියෙන් පසු විවතට පත් වුණු ජනතාව වෙනම මේ වෙනම තැනක රීකන්ස්ට්‍රක්ෂන් කරලා තිබුණා, රීහැබිලිටේට් කරලා තිබුණා. ඒ ගමේ ඇතුළ කවුරුත් දන්නතුව සහරාන්ගේ කණ්ඩායමක ඒ ගමේ ගෙයක් කූලියට අරගෙන තිබුණා. එතන ඉන්නකොට සායන්තමරදු පල්ලියේ කණ්ඩායම සභාපති ඇතුළු සියලු දෙනාම ඒ වගේ ග්‍රාමලධාරී සියලු දෙනාම එකතු වෙලා ඒ ගෙය හොයන්නකොට ඒගොල්ලෝ දැනගත්තා ආයුධත් එක්ක එතන ඉන්න බව. ඒ නිසා ඒ වෙලම්ම ඒ තරුණයෝ තුන්දෙනා ඒක දැනගෙන පල්ලියට ගිහිල්ලා 119 එකට කෝල් කරලා ඒවා ඔක්කොම අත්අඩංගුවට දත්වාරි ඒ තවම සිද්ධියේ වෙඩිවන් නැතුව එතන ආරක්ෂා කරලා ඒ ගමේ සම්පූර්ණම ඒ ප්‍රස්තවාදයේ අපි ඉවර කරන්නට උදව් කරපු නගරය තමයි සායන්තමරදුව. ඒ නිසා ඒ සායන්තමරදු ගම මේ රට වෙනුවෙන්, රටේ ආරක්ෂක වෙනුවෙන් මේ මුළු ජනතාවම දෙනගෙන තරමට මේ රටේ අපි සියලු දෙනා දැක්කා ඒ සායන්තමරදු ජනතාව.
හොඩ ප්ලීස් ගරු මාධ්‍ය සනාගමතුමා මුලස්නේ.
ඒ සායන්තමරදු ජනතාව මේ රටට ලොකුම සේවය කරන බව මේ රටේ ජනතාව අගය කරා. ඒවාගේ ඒවකට ජනාධිපතිවරය අගය කරා. ඒවකට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු දේශපාලනයෝ අගය කරා. ඒක විතරක් නොව එහෙම පෙන්නලදුන් තරුණයෝ තුන්දනාට IGP මේ පොලිස් පතිතුමා බිලියන් එකක් බෙවින් තුන්දනාටම දෑකි දුන්නා. ඒ වගේ ඒ ග්‍රාම නිලධාරීව ගෙන්නලා එතුමාව අගේ කරා. එහෙම සිද්ධිය කවුරුද දන්නවා? මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි සියලු දෙනාම දන්නවා. මොකද්ද සායන්තමරදු කට්ටිය මේ රට වෙනුවෙන් කරපු දේවල් ගැන දන්නවා. මේ අවස්ථාවක මම සායන්තමරදු ගමේ ගැන පොඩ්ඩක් මෙතන පැහැදිලි කරන්න ඕන. මම කියපු විදිහටම සායන්තමරදු නෙගෙනහිරේ ජ්‍යෙෂ්ඨම පාරම්පරික ගමක්. ඒක විතරක් නොව ඒකේ කරවාගපත්තු ඒජීඒ ඩිවිෂන් එකේ ඒ ඒ ඒ කාලේ තිබිච්ච ගම ඩීආර්ඕ ඩිවිෂන් එකේ අතුල් වෙලා තිබිච්ච ගම. ඒ ගමට 1897 පෙබ්‍රවරි 19 දින සිකුරාදා සිලෝන් ගවර්මන්ට් ගෙසට් එකෙන් අරහා 1892 වසරේ දරන 18 අංක මේ ද ස්මෝල් ටවුන් සැනිටරි ඕඩිනන්ස් අරහා ඒකට වෙනම සභාවක් දීලා තිබුණා බලන්න 1897. ඊට පස්සේ 1936 වසරේදී මාර්තු මාස 27 දින ගෙසට් පත්‍රිකාව අරහා කරයිවාගපත්තු උප කාර්යාලයක් වෙනම පළාත් පාලන ආයතනයක් කොටාස 10 එක ගෙසට් කරපු බව මේ රටේ සියලු දෙනාම දන්නවා. ඒ කියන්නේ 1897 පටන් ගත්තා 1936 වෙනම තවමත් ඒක මේ කොටාස වෙන් කරලා පළාත් පාලන ආයතනයක් තිබුණා. හැබැයි අවුරුදු 100ට පසු අවුරුදු 100න් පසුව ආර් ප්‍රේමදාසා එවකට ප්‍රයිම මිනිස්ටර් එවකට පළාත් පාලන වශයෙන් විශේෂ භාරව හිටපු ආර් ප්‍රේමදාස මහත්මයා අපේ විපක්ෂ නායකතුමාගේ තාත්තා එදා එතුමාගේ ගෝලයෝ ශක්තිමත් කිරීමට ඕන විදියට ප්‍රාදේශ සභාව ඇති කරා. එහෙම ඇති කරනකොට අවුරුදු 100න් පස්සේ මේ සායන්තමරුදු ගමට තිබිච්ච ඒ වරප්‍රසාදයේ අයිතිවාසිකම් සියලුම ඒගොල්ලෝ අරගෙන ප්‍රාදේශ සභාවක් පත් කරා. එතන සිට අද එනතුරු මේ ප්‍රශ්න විසඳලා නැහැ. නමුත් මේ දේශපාලන වශයෙන් එම අවස්ථාවකම දේශපාලඥයෝ විශේෂයෙන්ම මුස්ලිම් දේශපාලඥයෝ ගිහිල්ලා ඒ සායන්තමරුදු ජනතාවට අරක දෙනවා මේක දෙනවා හෙට දෙනවා අනිද්දා දෙනවා කියලා ඒ රවට්ටුවා. ඒක ඒ ප්‍රශ්නය විසඳන ඕන කියලා කවුරුත් දන්න කරුණු. ඒ වගේම මම මේ අවස්ථාවේ මම සඳහන් කරන්න ඕන මේක මෙහෙම තියෙද්දී රනිල් වික්‍රමසිංහ මහත්මයා අපි මතකයි පෞගේ පාර්ලිමේන්තු මෙතිවරණ සමයේදී ඒ ප්‍රාදේශ සභාවට ගිහිල්ලා එතුමා කිව්වා ඡන්ද ඉවර වුණාම මම දෙනවා ප්‍රාදේශ සභාවක් නගර සභාවක් කියලා කිව්වා. ඒ වෙලාවේ ඒ ඒ ඒ ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක සියලු මුස්ලිම් පක්ෂ එතන කටයුතු කරා. ඒ වගේම
honorable member you have 1 minute left.
No, please give me 2 or 3 minutes. I want to finish this. Please.
I'll give you 2 minutes from the chair.
No, because we have to extend the parliament. I want finish this matter.
Honorable member can't do that.
I am one of the party leader.
අවකරන්නද?
ඊට පස්සේ මම මෙතන සඳහන් කරන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා ඡන්ද ඉවර වුණාම දෙනවා කියලා. දීලානේ. ඒ සම්බන්ධව කරුණු ටිකක් තියෙනවා මම ඕනනම් පස්සේ ඒක කතා කරන්නම්. ඊට පස්සේ පෞගේ ජනාධිපති සමයේදී අපේ වර්තමාන අග්‍රාමතිතුමා ඒ අවස්ථාව ගිහිල්ලා ඒ කතා කරනකොට ඒ ගම මුළු ගමෙන්ම එකතු වෙලා පල්ලි අරහා අපිට ප්‍රාදේශ සභාවක් ඕන කියලා නගර සභාවක් ඕන කියලා ඉල්ලනකොට එතුමා කිව්වා මේ ඊළඟ සභාව ඊළඟ පළාත් සභා ඡන්ද එනකොට සභා හතරකට මම ඡන්ද දිනවා කියලා කිව්වා. ඒ වගේම බසිල් රාජපක්ෂ හිටපු එමැතුමා ගිහිල්ලා එතුමා කිව්වා මම මේ ඡන්ද
ඉවරවලා
දෙනවා කියලා. ඒ නිසා ඒ අනුව මම මෙහි සඳහන් කරන්න ඕන අපේ වර්තමාන අග්‍රාමාත්‍යතුමා මීටිමක් ඇඳවලා තිබුණා 2022 වෙනි දින. ඒ අවස්ථාවක ජනගමණ්ඩාර ඇමතිතුමා ඒ වගේම සියලු മന്ത്രിවරු නැගෙනහිර ආණ්ඩුකාරවරු සියලු දෙනාම වාඩි වෙලා මේ සම්බන්ධව කතා කරලා තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව අනුව 14/2/2020 ගෙසට් පත්‍රිකාව කරහා සායන්ත මරදුවට වෙනම නගර සභාවක් පිහිටවීමට ගිසට් පත්‍ර පත්‍රිකාව එළි වුණා. හැබැයි මම මෙතන සඳහන් කරන්න ඕන ඒ සභාව එන්නේ දැනට පවතින මහනගර සභා කාලය අවසන් වෙන 2022-03-19 පස්සේ තමයි ඒක ඒ සභාව දෙන්න එතන ගෙසට් පත්‍රිකාවෙන් පළ කරලා තියෙනවා. හැබැයි තිබුණා කවුරුද එකඟ වුණා නගරහිර පළාත් සභාවේ එකමතුව සම්මත කරා මේ සභාවක් දෙන්න ඕන කියලා. හැබැයි දේශපාල වාසී ගන්නට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මම දන්නවා සායන්ත මරදුවේ කසාද බෙදලා ඉන්න මන්ත්‍රී ඒ වගේ මම කියන්නට ඕන රංජන් රාමනායත් එක්ක ටෙලිෆෝන් එකේ ලස්සනට
කතා කරලා
ඇමති ඒ මන්ත්‍රීතුමිය ඒ අරහා ජාතිවාද ලෙස ඒකට කතා කරා මෙන්න සහරාන්ට දුන්නා දැක්කයක් කියලා කිව්වා. බලන්න සාමාන්‍ය ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් දෙනකොට ජනාධිපතිවරයා ඒ වගේ අගමැතිවරයා ඒ අදාළ අමැතිවරයා දෙනකොට දේශපාල වාසියකට මේගොල්ලෝ කේ ගැහුවා. ඒක එක දෙයක්. ඒ නිසා ඒක පොඩ්ඩක් නැතර වෙලා තියෙනවා. අපිට විශ්වාසයක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා.
හැබැයි
මම මෙතන කියන්න කැමති වෙනවා ඊයේ පෙරේදා මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ මේ මීටිමේදී මේ අපේ හිටපු හමුදාපතිවරේ සරත් පුන්සේකා මම හොඳටම අගය කරන්න ඒ මන්ත්‍රීවරයා කියනවා දේශපාලන වාසියකටයි මේක දුන්නා කියලා මේ මුකුත් දන්නේ නැතුව සහරාන්ගේ උපන්ගම දන්නේ නැතුව සහරාන් කොහෙද කියලා දන්නේ නැතුව ඒ හිටපු ඒ අපේ මේ අපේ සරත් පුන්සේකා අපේ ගරු මන්ත්‍රීතුමා කියපු එක අපිට ලොකු කනකාටුවක් වෙනවා. අපි අගය කරන මිනිහ ඒ වගේ
thank you no no
අපේ රත්නශ්‍රී අපේ රත්න හාමුදුරුවෝ
මට විනාඩියක්
දෙන්න.
I cannot අපේ 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 10 minutes I have given now 15 minutes to you. I can't give any more time. Please wind up.
Please 1 minute more.
Please wind up.
මම ඉවර කරන්නම්. එතකොට ඉවරයිනේ මොකද කිසියක් වෙන්නේ නැහනේ.
Wind up please. Wind up.
කියනවාද flight යන්නේ
නැහනේ. Wind up please.
ඊට පස්සේ
තව මම කියන්න
කතා කරා. රත්න හාමුදුරුවෝ දවසක් කිව්වා මගේ මොකද්ද මේ ප්‍රශ්න? මගේ එතුමාට පැහැදිලි කරා. ඒ කියන්නේ අවුරුදු 100කට තිබිච්ච සභාව නැති කරා දේශපාලන වාසියකට ඒ දෙන්න බැරිව කියන්නේ කියලා මම එතුමාට මම පැහැදිලි කරාට පස්සේ එතුමා එහෙනම් මීඩියාකට මේක කියන්න වෙලකට කරුණු කියලා කිව්වා. මම මේ අවස්ථාවකම ඉල්ලනවා අපේ සරත් පොන්සේකා මහත්මයා මේ සම්බන්ධව කතා කරපු එක විතරෝ කරන්න ඕන කියලා මේ අවස්ථාවක දන්නවා කියනවා මම. ඒ
වගේම
මම මේ අවස්ථාවක අවංකවම
I can't give you any more time please sir.
නැවත ඒ සායන්ත මරුද ප්‍රාදේශ සභා නගර සභාව ඩික්ලෙයාර් කරපු ගෙසට් නොටිෆිකේෂන් එක
බලන්න කිව්වට
අපේ
ඊළඟට
රාජ්‍යතුමායි අගමැතිතුමායි කටයුතු කරන්න ඕන ඉල්ලා සිටිමි.
ගරු ජයන්ත හේරත්නතුමා
මේ සම්බන්ධව
අවස්ථාව.
මේ
බොහොම ස්තුතියි ජයන්ත හේරත්නතුමා. සභාගත කරන්න හරි හොඳයි.
මුලසුන හොබවන ගරු මන්ත්‍රීතුමනි, පාස්කු ප්‍රහාරය සම්බන්ධව අද මේ උත්තරීතර සභාවේ පක්ෂ විපක්ෂය ගරු මන්ත්‍රීමල්ලා විවිධ මතවාද පළ කරා. මං හිතන්නේ පහුගිය එක්සත් ජාතික පක්ෂ රජය කිසිදු පැහැදිලි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වැඩපිළිවෙලක් නොමැති කීමේ ප්‍රතිඵලය තමයි අපිට පාසුක ප්‍රහාරයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මං හිතන්නේ ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අද ඕන් කිසිවක් නොදන්නා පිරිසක් විදියට මේ සභාවේ හුවා දක්වන්නට උත්සාහ කළත් ඔවුන් මේ සියලු කටයුතු වල වගකීම් බාරගත යුතු කක් කියන කාරණේ තමයි මට මේ අවස්ථාවේ අවධාරණය කරන්න සිද්ධ වෙන්නේ. මට මතක් වෙනවා ඒ ආණ්ඩුවේ හිටපු විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා කියනවා මේ මුස්ලිම් අන්තවාදයේ පිළිබඳව රජය ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඔහු සෑහීමකට පත්වන්නේ නොමැති බවත් ඒ පිළිබඳව අනතුරු ඇඟවීමක් කරනකොට එවකට රජයේ හිටපු මුස්ලිම් ඇමතිවරුන්ගේ බලවත් පෙරත්තේ සහ ඔහුගේ බලපෑම් මත ඔහු අධිකරණ ඇමති ධුරයෙන් නිරපල දානවා. මේක තමයි එක්සත් ජාතික පක්ෂ රජයේ සාරාංශය. එනිසා එක්සත් ජාතික පක්ෂ පහුගිය රජයට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. මේක දන්නේ නැහැ, මේක කෙරුවේ නැහැ, මේක අපේ වැඩක් නෙවෙයි, මේක බලයට එන්නට උදවිය කරගත්ත වැඩ පිල්ලක් කියලා වුන් හුවා දක්වන්නට හැදුවට මං හිතන්නේ ඒක බොහොම නිෂ්ඵල කාරණයක්. පාසික ප්‍රහාරය පිළිබඳව අපි මේ කතෝලික ජනතාවගේ ඝාතනය පිළිබඳව අපි සියලු දෙනාම කනගාටු වෙනවා. හැබැයි මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සම්බන්ධව සියලු දෙනාම පක්ෂ විපක්ෂ මේ උත්තරීතර සභාවේ ගරු මන්ත්‍රීමල්ලා වග බලා ගන්නට ඕන. මම හිතන්නේ හුදෙක් මේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරලා බලේ අහිමි වෙච්ච සමගි පෙරමුණ ආණ්ඩුව විපක්ෂ නායකතුමාගේ කණ්ඩායම අද බරපතල අරගලයක් කරනවා. තමන්ගේ කාලෙ මේ වෙච්ච අවාසනාවන්ත ඛේදජනක සිද්ධිය දඩමීම කරගෙන ඒක බලේ ඉන්න වත්මන් රජේ පිට පවරලා ඒ රජේ අකාර්යක්ෂමතාවයේ හින්දා මේක වුණායි කියලා හුවා දක්වන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඒකට රජේ හිටපු රාජ්‍ය නායකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බොහොම සත්භාවයෙන් කොමිෂන් සභාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ කොමිෂන් සභාවේ සමහර සියලු කාරණා වලට අපිට එකඟ වෙන්න බැරි වුණත් ඒ කොමිෂන් සභාව මං හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ සිද්ධියට අදාළ විවිධ කරුණු කාරණා පිළිබඳව සාක්ෂි සහිතව සටහන් කරලා අද අනාවරණය කරලා තියලා මුළු රටටම මේ පාසික ප්‍රහාරය සම්බන්ධව සංක්ෂිප්ත වාර්තාවක්. ඒකේ සමහර කාරණා පිළිබඳව විවේචන තියෙනවා. ඒ විවේචන එහෙම තිබුණත් මේක යම්කිසි මඟ පෙන්වීමක් කරනවා මේ පාසික ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සහ කටයුතු පිළිබඳව යා යුතු ගමන් මඟ පිළිබඳ මං හිතන්නේ පැහැදිලි තත්ත්වයක් ඒක අපිට මඟ පාදලා දීලා තියෙනවා. එඳ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීමල්ලා කිව්වා වගේම මේ පාසික ප්‍රහාරය සිද්ධියෙන් පස්සේ අපේ ආණ්ඩුව බලයට පත් වෙනාම අපි අගරදුගුරු මල්කම් රංජිත් හිම්පාණන්ට ගිහිල්ලා එතුමා පැහැදිලි කිරීමක් කරගන්න උත්සාහ කෙරුවා. මේ කොමිසම හොඳද නැද්ද, එහෙමනම් අලුත් කොමිසමක් පත් කරනවද, ඒ පිළිබඳව උන්වහන්සේගේ අදහස ඉදිරිපත් කරන්නයි කියලා. නමුත් මං හිතන්නේ උන්වහන්සේගේ එකඟත්වය මත තමයි මේ කටයුතු සිද්ධ වුණේ. එනිසා අද බලේ අහිමි වෙච්ච එක්සත් ජාතික පක්ෂ රජය අද එක්සත් ජාතිගේ සංවිධානයේ ඊයේ වෙච්ච සිද්ධි මේවටත් එකට එකතු කරලා මේ රජයේ අකාර්යක්ෂමතාවය පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මම සමගි ආණ්ඩු සමගි පෙරමුණ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂ නායකතුමාගේ කණ්ඩායමට මතක් කරනවා. අපි සාමාර්ථද අපි අසමාර්ථද කියන කාරණය නුදුරේන පළාත් සභා මැතිවරණයේදී අපි පොදුජන පෙරමුණ මේ රටට සත්‍ය වශයෙන්ම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා කියන එක පග්නියස්තය මතක් කරන්න ඕන. මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ රජය අද ඉතාම විධිමත් වැඩපිළිවෙළක් කරතේ. ඊට අදාළ ඒ සම්බන්ධ ආරක්ෂකංශවල සහ ඒ රහස් පොලිසියට සම්බන්ධ අනිකුත් ත්‍රස්ත විමර්ශන කණ්ඩායම් වලට සිද්ධින් බාර දීලා ඒ කොමිෂන් සභාවේ මඟ පෙන්වීම මත එළිදරව් කරපු කරුණු කාරණාත් එක්ක අද ඒ සම්බන්ධ විවිධ දිසාවන් ඔස්සේ අද පරීක්ෂණ පවත්වලා ඊට අදාළ උදවිය අත්අඩංගුවට ගන්නවා, ප්‍රශ්න කිරීම කරනවා, අධිකරණ වලට ඉදිරිපත් කරනවා. නිත්‍යානුකූල ක්‍රියාමාර්ග හරහා මම හිතන්නේ මේ වැඩපිළිවෙල පිළිබඳව ඉතාම සාධනීය තත්වයක් මේ රටේ මේ දවස් කීපෙක
විශේෂයෙන්
මතක් කරන්න ඕනේ. මුලාසනේ හොබන ගරු මන්ත්‍රීනි අවසාන වශයෙන් මම මතක් කරන්න ඕන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 30 අවුරුදු යුද්ධයට විරාමයක් තියනට ඉතාම වගකීතු කාර්යභාරයක් කරපු මේ රටේ හිටපු කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක්. එනිසා මේ සිද්ධිය පිළිබඳව අපි බොහොම වගකීමෙන් මතක් කරනවා. මේ සිද්ධිය රදාල සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ රජය තුළ ඉදිරි කාල සීමාව තුළ අපි ඒ සියලු දෙනාම නීතිය රැහැනට ගෙනල්ලා ඒ සියලු දෙනාම සුදුසු අධිකරණවලට ඉදිරිපත් කරලා ඔවුන් සියලු දෙනාටම දඬුවම් දෙන්නට අපේ රජයේ බොහොම වක්කීමෙන් ක්‍රියා කරනවා කියන එක මම මේ අවස්ථාවේ අවසාන වශයෙන් මතක් කර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. මීළඟට වීරසුමන වීරසිංහ මැතිතුමා මිනිත්තු 9ක් කියන්නේ.
කළු මුරාසන අරෝඩ ගරු මන්ත්‍රීතුමනි, පෞගිය වසර එකහමාරක දෙහික කාලයක් මෙරටේ සමස්ත ආර්ථික දේහය විනාශ කරන්න මුල් වෙච්ච ප්‍රධාන කාරණාවක්. දශක 3ක් තිබිච්ච යුද්ධය අවසන් වෙලා අවුරුදු 10ක් ඉතාමත් සාමකාමී පරිසරයක් තිබිච්ච රට නැවත යුද බිය, මර බිය, එමනනම් ත්‍රස්ත බිය ඇති කරපු 2019 අප්‍රේල් 21 වෙනිදා වෙච්ච පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඒ ඉදිරිපත් කළ කොමිෂන් සභා වාර්තාවේ පිළිබඳ සාකච්ඡාවක් දවසේ මේ පාර්ලිමේන්තුවේ පවත්වන්නේ. ගරු මන්ත්‍රීනි, අපි දන්න කාරණාව තමයි මේ සමස්ත මේ පිටු 1500 ආසන්න ප්‍රමාණයක් තියෙන මේ වාර්තාව කියවනකොටත් මේ සිදුවීම දිහා දේශපාලනික විදියටත් කල්පනා කරනකොට බලනකොට මේ සමස්ත ක්‍රියාදාමයේ පෙන්නුම් කරන්නේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බලයටපත් වෙච්ච යහපාලනයේ නම් වූ රජය ඒ අසමත් රජයේ අසමත් රාජ්‍ය පාලනයේ කූට ප්‍රාත්‍ය තමයි මේ පාස්කු ප්‍රහාරය කියන කාරණාව. ඒ යහපාලන රජය ඔවුන්ගේ අසමත්භාවය කොතෙක්ද කියනවා නම් සෑම ශ්‍රේෂ්ඨයක්ම හදාගෙන වැටෙනකොට ආර්ථික දේශපාලන සමාජ හැම ශ්‍රේෂ්ඨයක්ම හදාගෙන වැටෙනකොට අවසානයේදී යණයකා කොරහක් දිඳගෙන යනවා වගේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි මේ සමාජ සමස්ත දේහයම ආර්ථික දේහයම විනාශයට පත් වුණා. හැබැයි අපි ඒ සිදුවීම සිදුවෙච්ච දවස අප්‍රේල් මාසේ 21 වෙනිදා 2019 දී මේ මොහොතේ මම සිහි කරනවා එදා මේ රට නැවතත් 83 කළු ජූලියක් බවට පත් වෙන්න තිබිච්ච අවස්ථාව, මේ රට නැවතත් ලේවිලක් බවට පත් වෙන්න තිබිච්ච අවස්ථාව, කතෝලික මුස්ලිම් විතරක් නෙවෙයි සිංහල මුස්ලිම් එහෙම නැත්නම් මහා දැවැන්ත අරගලයක් ලේවිමක් බවට පත් වෙන්න තිබිච්ච අවස්ථාව වළක්ුණේ අතිවිදුම් කාදිනල් මල්කම් රංජිත් මැතිතුමාණන්ගේ ඒ කාරුණික මැදිහත් වීමත්, උන්වහන්සේගේ ඉවසීමත්, උන්වහන්සේ දක්වපු ඒ ආදර්ශමත්, එහෙම නැත්නම් ඒ දක්වපු ආදර්ශමත් නායකත්වය නිසා වෙන්. ඒ දේ නොවුණා නම් අපේ රට මා හිතන ඉතිහාසයේ දැවැන්තම ලේ විලක් බවට පත් වෙන්න ඉඩකඩ තිබුණා. එසේ උන්වහන්සේට අපේ ස්තුතියත් ගෞරවයත් පුද කරන්න ඕන ඒ දක්වපු මැදිහත් වීම සම්බන්ධව. අනිත් පැත්තෙන් බලනකොට ඒ සිදුවීමෙන් පස්සේ උන්වහන්සේ මේ කාරණා සම්බන්ධව තිබිච්ච සොයාබැලීම පසුපරම විශේෂයෙන්ම මේ පාස් කොමිසම් සම්බන්ධ අර ජරණ හේරත් තමත්තුමා කියපු වගේ කොමිසම් සභාව ගැන තිබිච්ච විශ්වාසය ඒ කොමිසම් සභාව වාර්තාවෙන් පස්සේ යම් පළුදු වීමක් සිද්ධ වුණා. ඒකට හේතුව මේ ඉදිරිපත් කරපු කොමිසම් සභාව වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් වෙච්ච නිසා. ඒ කොමිසම් සභාව වාර්තාව පිළිබඳව රටේ හැම කෙනෙක්ම බලාගෙන හිටියා. කතෝලික බැතමතුන් විතරක් නෙමෙයි මේ සිදුවීමෙන් අසාධාරණටපත් වෙච්ච මේ සිදුවීම කලවීකරණයටපත් වෙච්ච රට රාජ්‍ය ගැන හැම කෙනෙක්ම බලාගෙන හිටියා මේ කොමිසම් සභාව වාර්තාව සම්බන්ධව. හැබැයි කොමිසම් සභාව වාර්තාවේ ගොඩක් කාරණා ඉදිරිපත් වෙලා තිබුණාට කිය යුතු ප්‍රධාන මූලික කාරණා, එමණ මේ සිද්ධියට මූල බීජ වෙච්ච කාරණා සහ මේක පිටිපස්සේ ඉන්න අදීස ශාස්ත්‍රය මොනවද කියන කාරණාව විවෘතව ඉදිරිපත් නොකරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි එහෙම කියලා මේ කොමිසම් සභාව වාර්තාව විසිකරනවද, අහක් කරනවද, පැත්තකට දානවද? නෑ. මේ කොමිසම් සභාව වාර්තාවේ සාධනීය කාරණා ගණනාවක් තියෙනවා. ඒ සාධනීය කරණා ගණනාවක් අතර 31 පරිච්ඡේදයේ සඳහන් වෙන නිර්දේශයන් දිහා බලනකොට ඒ නිර්දේශයන් මේ රටේ දේශපාලනය ගැන කල්පනා කරන අපි කාටත් පහුගිය කාලේ අපි කතා කරපු දේශපාලනය ගැන කතා කරනකොට ඉතාමත් වැදගත් සාධනීය නිර්දේශයන් ගණනාවක් ඒ කොමිසම් සභා වාර්තාවේ තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ සිදුවීමක් නැවත අත්විඳ වෙන්න දැන් මේ සිදුවීම වෙන්නේ මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදයක් බවට තල්ලුවීම අපේ රටේ ඉතිහාසය අපි දැක්කා. දෙමළ අන්තවාදයේ ත්‍රස්තවාදයක් බවට පත් වෙලා ලෝකෙ ඉම්ලේච්චම ත්‍රස්තවාදය බිහිවෙච්ච රටක් බවට අපේ රට පත් වුණා. ඒ තත්ත්වයට පත් වෙන්නේ අපේ රටේ නොදියුණු අධ්‍යාපන නිසා, මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයක් විදියට. ඒක නිසා අන්තවාදයේ ත්‍රස්තවාදයට තල්ලුවීම නොවලක්වන්න ගත හැකි යම් සාධනීය නිර්දේශයන් ගණනාවක් මේ කොමිසම් සභා වාර්තාව ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන් අධ්‍යාපන ශේෂ්ඨ සම්බන්ධ ඒ කොමිසම් සභා වාර්තාවේ තියෙන නිර්දේශයන්. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රතිපත්ති සම්පාදකයන් වෙන අපි මේ පාර්ලිමේන්තු 225ම මම හිතන්නේ මේ කොමිසම් සභා වාර්තා කීයෙන් කී දෙනෙක් කිව්වද කියන කාරණා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සම්පූර්ණ වාර්තාව. ඒක නිසා මේ කොමිසම් සභා වාර්තාවේ නිර්දේශයන් සහ වෙනත් කාරණා නැවත නැවතත් කියවීම් කළා. ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට අපේ ප්‍රධාන වක්කීමක් බවට පත් වෙනවා. අපේ රටේ නිල ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ශ්‍රේෂ්ඨ අනිකුත් ශ්‍රේෂ්ඨයන් සම්බන්ධව යම් ප්‍රතිපත්ති සම්පාදනය කරන්නත් මේක යම් ඉවහල් කරගන්න. ඒ වගේම මේ ප්‍රහාරයේ අනිත් කාරණාව තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණාව මේක හම්බයක් නෙවෙයි. කොළඹ මුලාසනාරුවේ මන්ත්‍රීවරුන් ඔබ දන්නවා මේ ලෝකේ බරපතල අර්බුදයන් පහක් තියෙනවා. ඒ අර්බුදයන් පහෙන් පළවෙනි කාරණාව තමයි ගෝලීය උෂ්ණත්වය, ගෝලීය ත්‍රස්තවාදය, ඒ වගේම දුප්පත්කම දරිද්‍රතාවය, ඒ වගේම මූල්‍ය අර්බුදය සහ අනිත් පැත්තෙන් බැලුවම සරණාගතයන්ගේ ප්‍රශ්න තමයි මේ ලෝකේ තියෙන ප්‍රධානම ප්‍රශ්න කිහිපය. ඒකෙත් ගෝලීය ත්‍රස්තවාදය අද ප්‍රධානම අර්බුදයක් බවට සමස්ත ලෝකෙටම පත් වෙලා තියෙනවා. ඒ ගෝලීය ත්‍රස්තවාදය හැම රටකටම බලපෑවා. සාමකාමී පරිසරයක් තියෙන රටවල් වලට දැන් නවසීලන්තය වගේ රටවල් කියන්නේ ලෝකේ සාමකාමී දර්ශක ඉහළම තියෙන රටවල්. මේ ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරු බවට ඒ වගේ රටවල් පත් වෙනකොට හැම රටකම අර්බුදයන් නර්ගලයන් පත් වෙලා තියෙනවා. ඒකදී මේ ගෝලීය ත්‍රස්තවාදයේ ප්‍රධාන අද කාරණාව ඒ විශේෂඥයන් ඒ විදපිලිබඳ කාරණා කතා කරන අයගේ කාරණා මොකද්ද? මේ මුස්ලිම් අන්තවාදය සහ වහබ්වාදය තමයි මේ ගෝලීය ත්‍රස්තවාදයේ ප්‍රධාන කාරණා කොට පත් වෙලා තියෙන්නේ. අපේ රටේ වහබ්වාදී ත්‍රස්තවාදයේ මූලධර්මවාදී වහබ්වාදයේ ගොදුරක් බවට තමයි මේ පාස්කු ප්‍රහාරය පත් වෙන ප්‍රධාන කාරණාවක් බවට පත් වුණේ. ඒක නිසා මේ කාරණාවේදී මම ඉදිරිපත් කරන ප්‍රධාන වශයෙන් සඳහන් කරන කාරණා කරු මුලාසන රටේ මන්තුමනේ මේ වහබ්වාදය කියන එක ඕපාදිගත වෙච්ච දෙයක් නෙවෙයි. දැන් මේ උත්තරීතර සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. ඉස්ලාම් ආගම අදහන මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා හෘද සාක්ෂි එකඟව කියන්න මේ වහබ්වාදය සාමිතස්ත්‍වාදයේ සිදුවීම් සම්බන්ධව ඔබ නොදැන හිටියාද කියන කාරණාව, ඔබට මේක හැඟීමක් නොතිබුණාද නැද්ද කියන කාරණාව, මෙවැනි අනතුරක් නොපෙනුණාද කියන කාරණාව හෘද සාක්ෂිය එකඟව කල්පනා කරලා බලලා හිතලා බලන්න. මොකද මේ ඉස්ලාම් ආගම කියන්නේ ඉතාමත් සාමකාමී ආගමක්. හැබැයි 1790 ගණන් වල 1780 ගණන් වල ඒ වහබ් තුමා විසින් ඉදිරිපත් කරපු දර්ශනය පහුගිය කාලේ ලෝකයේ දේශපාලනයේ යම් මූල ධර්මවාදී කණ්ඩායමක් විදිහට පාවිච්චි කරා. ජාත්‍යන්තර දේශපාලනයේ මේක අතකොළුවක් බවට පත් කරා. කරු මුලාසනාරුවේ මන්ත්‍රීවරුනේ ජාත්‍යන්තර දේශපාලන විශේෂයෙන්ම සෝවියට් කඳවුර ශක්තිමත්ව තියෙන අවධියේදී විශේෂයෙන්ම සෝවියට් කඳවුරේ සමාජවාදී රටවල් පද්ධතිය පුළුල් වෙනකොට ඒ ගමන් මඟ අවහිර කරන්න විශේෂයෙන්ම සෝවියට් දේශයේ මැද පෙරදිගට ඇතුළත් වෙන එක වළක්වන්න තමයි බටහිර රටවල් ඇමරිකාව ප්‍රමුඛ රටවල් මේ වහබ්වාදී ත්‍රස්තවාදී සංවිධාන බිහි කරන්නේ. ඒ අනුව තමයි තලෙබාන් සංවිධානය, ISIS සංවිධානය, අල්කයිඩා සංවිධානය, බෝකෝ හරාම් සංවිධානය මේ හැම එකක්ම පෝෂණය කරේ බලවත් ධනවත් රටවල් වල ඕනෑකම් මත. ඒක නිසා ඒ ඕනෑකම් මත නිර්මාණය කරපු ඒ ත්‍රස්තවාදී සංවිධානය අද මේ ගෝලීය ත්‍රස්තවාදයේ ප්‍රධාන මර්මස්ථාන බවට, කේන්ද්‍රස්ථාන බවට පත් වෙලා තියෙනවා. ඒකේ ගොදුරක් තමයි සහරන් කියන ඉත්තා ගත්තා දාගෙන ලංකාවත් ඒ ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් කරන්න කටයුතු කරේ. ඒක නිසා මගේ වෙලාව අවසන් වෙන නිසා අවසාන වශයෙන් මේ කාරණාව කියනවා. මේ ලංකාවේ තියෙන ඉස්ලාම් අන්තවාදය වළක්වන්න පුළුවන් ඉස්ලාම් ආගම ආගමික නායකයන්ට සහ ආගමික අධහන දේශපාලඥයන්ට විතරයි. මොකද මේ කාරණා දෙක ආගමික නායකිනු දේශපාලඥයොත් මැදිහත් නොවන තාක්කල් මේ ප්‍රශ්නේ විසඳන්න ඉඩකඩ හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය නැවතත් සිදුවන ඒ සිදුවීම් නැවතත් නොවෙන්න අවත් අනාගතයට නොගෙනියන්න නැති වෙන්න නම් ඒ වෙනුවෙන් ඉච්ච මැදිහත් වීමකුත් සිදුවෙන්න ඕන කියන කාරණාව සිහිපත් කරමින් මේ ප්‍රහාරයට මග කිය යුතු කවරෙකු හො සිටිනවා නම්, මේ ප්‍රහාරය දැනගෙන මග අරමු කවරෙකු හො සිටිනවා නම්, මේ ප්‍රහාරය වළක්වන්න කටයුතු කරපු කෙනෙක් හිටිනා නම් ඔවුන්ගේ දිහාක උපරිම දඬුවම් කඩිනමින් ලබා දෙන්න කියන කාරණාවත් සිහිපත් කරමින් කාදිනල්තුමා කියන වගේම මේ ප්‍රහාරය දැන් අවුරුදු දෙකක් වෙනවා. තව මාසකින් අදින් පස්සේ අවුරුදු දෙකක් වෙනවා. ඒ අවුරුදු දෙක අවසන් වෙන්න ඉස්සෙල්ලා මේක මේ මූලික කාරණා සඳහා මේ දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රවේශය ශක්තිමත් කරන්න සත්විල්ලා සිරමින් මේ කාරණාව නැවත නැවතත් කල්පනා කරලා අපේ රටේ තවත් ලේවිලක් ඇති නොවෙන්න කටයුතු කරන්න කියන කාරණා සිහිපත් කරමින් මාන්නේ නම් බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. කරුණ තාසි ජසකවතු
කරුණ මුලාසනාරු මන්ත්‍රීතුමනි, අද මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කරන සාකච්ඡාවට මම අවතීර්ණ වෙන්නේ වෙනම ක්‍රියාවලියක් හරහා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් පස්සේ ලංකාවේ සෑම ආණ්ඩුවක්ම එක එක විදියට දේශපාලන නායකයින් විවිධාකාරයෙන් දේශපාලන ව්‍යාපාර ඒ වගේම දේශපාලන වශයෙන් හදපු ආණ්ඩු විවිධ විදියට විනාශ වුණ වෙනස් කරපු ක්‍රියාදාමයක් ලෝකේ තිබුණ අධිරාජ්‍යවාදී මතවාද තුළ ඇති වුණා. ඒක එක කාරණයක් තමයි මම දකින්නේ 1958 අපේ පක්ෂේ නායකයා විදිහට කටයුතු කරපු අපේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහත්තයාගේ ඝාතනය. ඒක පුද්ගලික බල ගැනීමක් විදිහට මම සලකන්නේ නැහැ. එයා පැහැදිලිව එතුමා පටන් ගත්ත ජනසතු ව්‍යාපාරයේ වරාය ජනසතුෙන් පටන් ගත්ත ඒ අරගලේ අවසාන අධියර තමයි එතුමාව ඝාතනයට ලක් වුණේ. එදෙනින් පස්සේ අපිට මේ පක්ෂ විපක්ෂ කියලා අපිට බෙදන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ හිටපු ඉන්න ඉතාම දැවැන්ත නායකයෝ මේකේ විශාල විනාශයකට ලක් වෙන තැනකට පත් වුණා. ඇතුළත් මුදලි මැතිතුමා ගත්තම, ගාමිණී සානායක මැතිතුමා ගත්තම, අමිරතරිංග මැතිතුමා ගත්තම, නීලන් තිරිජෙල්ල මැතිතුමා ගත්තම, ආර් ප්‍රේමදාස මැතිතුමා ඝාතනය කෙරුවේ කවුද කියලා අදත් හොයාගන්න බෑ. කවුද දන්නේ මොකද්ද වුනේ කියලා. ඔබතුමාගේ පියාව ඝාතනය වුණා මේක. කවුරත් වගකීමක් බාරගන්නේ නැහැ. අවසානයේ අපිට ඊටම හොඳම නායකයෝ ටික නැති වුණා. මේ විදිහට තමයි මේ බෝම්බ පිපුරුණු මිනිස්සු හොයාගත්ත. සමහර කට්ටිය ආයෙත් පොඩි පොඩි දඬුවම් දුන්නා. සමහර අයට වෙච්ච දෙයක් නැතුව ගියා. හැබැයි මේවා පිටිපස්සේ හිටපු බලවත් මිනිස්සු කවුද කියන එක කවුරුත් මේ වෙනතුරු සොයාගෙන නැහැ. ඒක තමයි තියෙන කාරණේ. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි, අවසාන කාරණේ තමයි අපි දකින්නේ මේ පාසුකු ප්‍රහාරය ඉදිරිපත් වීමත් එක්ක. අපි අදත් අහන්නේ මේ මේ කොමිෂන් සභාව අපි පත් කරේ මේ පිටිපස්සේ ඉන්න මහා මොලකරු කවුද කියලා හොයාගන්න. කවුද මේකට පහර දෙන්න අනගිරුවේ කවුද? කවුද මේකට සහාය දුන්නේ? ඇයි මෙහෙම එකක් කරන්න අවස්ථාවේ තිබුණේ මොකද්ද? මෛත්‍රීපාල සිසින මහත්තයාව එක පැත්තකින් දිනවන්න බැරනම් දේශපාලන වශයෙන් පරාජය කරන්න, ඒ ආණ්ඩුව පරාජය කරන්න, මේ සියලු කාරණා මේක ඇතුලේ අපි අන්තර්ගත වෙලා තියෙනවා. මේක කාටවත් මේ ඇඟිල්ල දික් කරලා බේරෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මේ අපි සියලු දෙනාම මෙතන මතක තියාගන්න ඕන කාරණේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, UNP ද, අපිද, JEP ද, මේක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රට පාලනය කරන්න හදන හැම කෙනෙක්ම අනාගතේ මතක තියාගන්න. හැම කෙනෙක්ම ඉතාම දරුණු ලෙස ජාත්‍යන්තර බලවේගවල ඉත්තන් බවට පත් වෙන, ඉත්තන් බවට පත් කර ගන්න හදන එහෙම නොවන අය අනාගතයේ මේ දේශපාලනයෙන් ඉවත් කරන වැඩ පිළිලා තමයි මේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ඒක අපි කල්පනා කරනවා නම් කවුරු හරි මේ සාරාංගේ බෝම්බය එක කාරණයක් කියලා, මම කියන්නේ ඒක නෙමෙයි. මම මේ කාරණා ගන්නවා කිව්වේ ඒකට. අනාගතෙත් මේ වගේ සාරාංගල විතරක් නෙමෙයි, තව සාරාංගල දහස් ගණනක් බිහි වෙන්න පුළුවන් මේ ක්‍රියාදාමය තුළ. මේ මුස්ලිම් මතවාදේ නෙමෙයි මම මේ කියන්නේ, වෙනත් කාරණා මතත් එන්න පුළුවන්. ඒ නිසා මුස්ලිම් මතවාදයේද, දමිළ අන්තවාදයේද, සිංහල අන්තවාදයේද නෙමෙයි කල්පනා කළ යුත්තේ අපේ රටේ ආණ්ඩු පෙරළන ආණ්ඩු ගේන වැඩපිළිවෙල තුළ මේ වගේ විවිධ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ නිවැරදි මොලකරු කවුද කියන එක හොයාගන්න නැතුව අඳුරේ අතපත ගාලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ කියන කාරණේ තමයි මම බොහොම පැහැදිලිව ඉන්නේ. ඒ වගේම අපි කනගාටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි කනගාටු වෙනවා මේ බෝම්බෙන් මිය ගිය විශාල පිරිසක් ඉන්නවා. අපේ කතෝලික ආදරණීය කතෝලික ජනතාව, අද කාදිනලුතුමා මේ කතා කරන එකේ ප්‍රතිඵලය අපි දන්නවා මොකද ඒකට හේතුව කියලා. උන්වහන්සේට මේක දරා ගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒ වගේම මේ මිය ගියා විදේශිකයන්, අපේ දමිළ ජනතාව, කතෝලික දමිළ ජනතාව, මේ සියල්ල මේකෙන් මිය ගියා. මෙන්න මේ කාරණේ අපි අද කල්පනා කරන්න ඕනේ. මම කියන්න කැමතියි මේක පටන් ගන්නකොට ඔබතුමා අපි දන්නවා මේක පටන් ගන්න කාරණේ අපි ඉතිහාසෙ ගත්තම මේ උහුණුවීම්, මේ කැලිෆේටේ හදන මේ වැඩපිළිල කාලිෆරෙග් යටතේ මේක මේ මුස්ලිම් අන්තවාදයේ, ඉස්ලාම් අන්තවාදයේ ගොදුරු බවට පත් වෙච්ච මිනිස්සු තමයි මේක සම්බන්ධීකරණය කරලා තියෙන්නේ. මේක බොහොම පැහැදිලිව 2009 සාරාන් සතුව T56 ගිනි අවි තිබූ බව ඒ කාලේ මේ කොමිෂන් සභා වාර්තාව හරියට කියවුවොත් මේක පැහැදිලිව තියෙනවා. එදා ඉඳලා මේ ක්‍රියාදාමය ගිහිලා තියෙනවා. 2013 පෙබරවාරි 26, 2014 ඔක්තෝබර් 22 කාන්තකොඩි පොලිසිය පැමිණිලි 11ක් දාලා තියෙනවා මේ සාරාන්ට විරුද්ධව ඔහු ගිරිගේ ක්‍රියාදාමයේ සම්බන්ධ. ඊළඟට ජාතික තවුවිජ්ජමත් දේශපාලන උදව් කරපු විදිය, මුස්ලිම් කොංග්‍රස්යට සහාය දුන්න හැටි, සාහින්දි මරුති මියගිය අයගේ න්‍යාසගේ ඒ සහාය දීම සම්බන්ධ තිබිච්ච කාරණා ටික, ඒ වගේම 2016 කැලිබේට් පිළිබඳ කාන්තකුඩි දේශනයේ සාරාංගේ මේ සියලු කරුණු ගත්තම ඊළඟට 2017 නොවැම්බර් දෙසැම්බර් පුහුණු කඳවුරු මුතුරි, 2018 මාර්තු මහනුවර පුහුණු කඳවුරු, 2018 මාර්තු තිය නුවරඑළිය පුහුණු කඳවුරු, 2018 ජූලි හම්බන්තොට සිප්පිකුලේ පුහුණු කඳවුරු, මේ සියලු පුහුණු කඳවුරු සියල්ල කරන්න බලාගෙන හිටපු ආරක්ෂක අංශයයන්ගෙන් අපි අහන්න කැමතියි, හිටපු අමතිවරුන්ගෙන් අපි අහන්න කැමතියි, මොකද්ද ඔබතුමාලා මේකට කරේ? මේ එක්කෙනෙකුට දෙන්නෙකුට ඇඟිල්ල දික් කළා, මේක තමන්ගේ එක්කෙනෙක්ගේ ඔළුවට මේක පාවිච්චි කරලා මේක විනාශ කරන එකද මේ කරන්න තියෙන්නේ? එදා ඉඳලා පටන් ගත්තම මේ පොලිසිය බාරව හිටපු අමතිවරු මොනවද කළා තියෙන්නේ?
නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු එකම මාරක් ගියා මේ ෆයිල් එක තියාගෙන හිටියා සාරාංශව අත්අඩංගුවට ගැනීම පිළිබඳ තියෙන ෆයිල් එක කවුද ඒවට වග් කියන්නේ කවුරු කතා කරුවේ නැහැ මම කියන්න කැමති එදා 2016 නොවැම්බර් 18 වෙනිදා විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ ස්ථානයේ ඉඳලා එතුමා මේ සිද්ධිය පිළිබඳ හෙළිදරව් කරනකොට අපේ ඊටාම ළඟ මිත්‍රයා අපේ රිෂාඩ් බදුද්දීන් මැතිතුමා නැගිටලා කතාවක් කරා පහුවද පුවත්පත්වල තිබුණා මේ සම්බන්ධ මේක වැරදි කතාවක් කිය. අපේ මිත්‍රයා අපේ මුජිබ රෞමාන් මැතිතුමා කිව්වා මෙයා අන්තවාදයට මේ රට ඇදගෙන යන්න හදන්නේ විජේදාස රාජපක්ෂ කියලා. ඊළඟට අපේ රවුෆ් හකීම් මැතිතුමා මේ අය සම්පූර්ණ මේකට විරුද්ධ. උන් කල්පනා කරන්නේ නැති මේක මේ යම් විදියකට මුස්ලිම් ජනතාවට සිද්ධ වෙන අසාධාරණයක්
කියලා.
මම කියන්නේ කැමති මුස්ලිම් සාමාන්‍ය ජනතාවට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව මේ රටේ වෙනදා අපේ කාලේ අපි පොඩි කාලේ අපේ ගම්වල හිටියා මේ සාරිය ඔලුව පටලගත් අපේ ආදරණීය අම්මලා අපි ආච්චි කියලා කියන්නේ. ඒ වගේ තාම සාම්ප්‍රදායික මුස්ලිම් රටක් මේ රට. මේක සම්පූර්ණ විනාශයට පත්ුනේ මේ වගේ අන්තවාදී කාරණා ගණනාවක් එකතු වෙච්ච නිසයි කියලා මම කියන්නේ. තබ්ලික් කියන ඊළඟට වහාබි, සලෆි, ඉව්වා, ජමාතේ ඉස්ලාම් වගේ
අන්තවාදී
මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී මේ රටේ පළපදියම් වීම තුළ තමයි මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා දින්නේ. ඒ නිසා මම කියන්න කැමති මේ ක්‍රියාදාමයේ සම්බන්ධව අපිට තව කතා කරන්න තියෙනවා. අපි කැමති තව කතා කරන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාගේ වෙලාවත් එක්ක මට තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. නමුත් මම කියන්න කැමති මේ ක්‍රියාදාමයේ තුල අපි කොමිසමේ අරමුණ මොකක්ද කියන එක අපි සොයා බලන්න ඕනේ. ඒ අරමුණටද මේ අය ක්‍රියා කරලා තියෙන්නේ කියලා. සමහර යෝජනා තියෙනවා එතුමන්ලගේ ඉදිරිපත් කරපු වගේ හොඳ ඒවා තියෙනවා. නමුත් බලන්න අද මොකද අවසාන මට එක විනාඩියක් දෙන්න. අද මොකද අවසානේ මේකෙන් වෙලා තියෙන්නේ? එක පැත්තකින් මේ රටේ හිටපු ජනාධිපතිවරයාව සම්පූර්ණයෙන් අද ග්‍රහණයට අරගෙන තියෙනවා. අද එතුමා මේ රටේ ජනාධිපති නම් ওই report එකේ ওই නම තියෙයිද? අමුණාසල කල්පනා කරලා බලන්න. ඊළඟට හිටපු අගමැතිතුමා ඉවත් කළා තියෙනවා. හිටපු ඇමතිවරු පොලිසිය ඇමතිවරු ටික ඉවත් කළා තියෙනවා. ඊළඟට මේවට සම්බන්ධ වෙච්ච මුස්ලිම් නායකයෝ ටික ඉවත් කළා තියෙනවා. අවසානයේ දවස් 5ක් ඇවිල්ලා මේ රටේ මුස්ලිම් අන්තවාදය පිළිබඳව දේශනා තියපු ඥානසාර හාමුදුරුවෝ සිංහල බෞද්ධ බලවේගය සම්පූර්ණ මේක හිර කළා තියෙනවා. මොකද්ද මේ කළා තියෙන්නේ? මේ කොමිසම සභා වාර්තාවේ තියෙන මෙන්න මේක. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා මේකේ තියෙන කාරණා අපිට යම් යම් කාරණා තියලා අපිට පිළිගන්න පුළුවන්. හැබැයි මුළු සමස්යාව කියලා ගත්තම ඒකයි කාදිනු නාසිකෙත් මතය අපෙත් මතය ඒකයි. මේ පිටිපස්සේ ඉන්න නිවැරදි පුද්ගලයා කවුද? කවුද මේකේ මහමුලකරු? කවුද මේක ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණේ? කවුද මේකට ආධාර සැපුවේ කියන පුද්ගලයන් මේ කොමෙන් සභා වාර්තාව ඇතුළත් වෙන්නේ නැහැ. සාර කියන කාන්තාව, ඊළඟට අබු හින්දි කියන පුද්ගලයා ඉන්දියාවේ තොරතුරු දුන්න අය, මේ අය සම්බන්ධව මොකක්ද අරන් තියෙන පියවර? ඒ අයව ගැලලා සාකච්ඡා කරලා තියෙනවද? මෙයා මුකුත් කළා නැහැ. ඒ නිසා මම කියන්න කැමති මේක ඊට එහා ගිය විශාල දැවැන්ත අර්බුදයක් තිබෙනවා මේක ඇතුලේ. මේ කොමිසම සභා වාර්තාවෙන් පමණක් මේ සියල්ල ඉස්සර කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා මේ රටේ අනාගතයට, මේ රටේ අනාගතේ නායකව රැක ගන්න ඕන නම් සිංහල, දමිළ, මුස්ලිම් ප්‍රජාතන්ත්‍රවාදී නායකව රැක ගන්න ඕමනා නම් මේ කොමිසම සභා වාර්තාවෙන් පාඩමක් ඉගෙන කරුණාකරලා මේ පිටිපස්සේ හිටියේ කවුද කියන නිවැරදි පුද්ගලයන් සොයා ගැනීම මේ පාර්ලිමේන්තුවේ, මේ රජයේ, මේ රටේ මූලික කාරණයක් බවට පත් වෙනවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. ස්තුතියි.
කරුණාලින් බණ්ඩාරමැතිතුමා.
බොහොම ස්තුතියි ඔබතුමාට. විශේෂයෙන්ම අප්‍රේල් 21 ප්‍රහාරය ගැන කතා කරන අවස්ථාවේ නැවත වතාවක් මීට වසර දෙකකට කලින් ඒ කුරු ප්‍රහාරයෙන් ජීවිත හිමුණු අයටත්, ඒ පවුලේ අයටත් අපගේ සංවේගය පළ කරනවා. අපිට දැන ගැටලුව මේ ප්‍රහාරේ සැබෑ මෙහෙයුම්කරුවෝ, නිර්මාණකරුවෝ මේ කොමිෂන් වාර්තාවෙන් හොයාගෙන තියෙනවද කියන ප්‍රශ්නේ. සමහරට කොමිසමට ගරු මන්ත්‍රීතුමනි එහෙම හැකියාවක් නොවෙන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕනේ? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයටදී මොනවද කිව්වේ? එතුමා කිව්වා මේ සම්බන්ධ සියලු දෙනාව අත්අඩංගුවට ගන්නවා කිව්වා. එහෙනම් අත්අඩංගුවට ගන්න ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. ඒ සම්බන්ධව නිවැරදි පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන. ඒ සඳහා සූදු කණ්ඩායමක් ඒ සඳහා පත් කරන්න ඕන. අපි කියන්නේ අපේ පොලිස්, ශ්‍රී ලංකා පොලිසියේ CID එකට මේක කරන්න බැහැ කියලා. එයට තව සහයෝග ලබාගෙන ඕනනම් ජාත්‍යන්තර පොලිසියල සම්බන්ධ කරගෙන ඉන්ටර්පෝල් එක අරගෙන මේක කරන්න ඕන. නමුත් අපිට පේන්නේ නැහැ මේ රජයට උවමනාවක් තියෙනවා කියලා කිසිසේත්ම. මේ ප්‍රහාරය
කරන්න ඒ සැලසුම හදපු ඒ සඳහා මුදල් උදා ආධාර කරපු ඒ සඳහා තාක්ෂණය ලබා දුන්නු උපකරණ ලබා දුන්නු අය කවුද කියන එක හොයා ගැනීම උමනාවක් නැහැ වගේ අපිට පේනවා මේ මට කලින් කතා කරපු දයාසිරි ජයසේකර මහත්තයා බොහොම පැහැදිලිව කිව්වා රිපෝට් එකේ මේවා තියෙනවා 2009 2012 13 සහරාන් සතුව ආයුධ තිබුණා කියලා එතකොට ඒ කාලෙම අපිට මතකයි මමත් මුජිබර් රෝමන් මන්ත්‍රීතුමාත් හිටපු විවාදයක එවකට කේලි රමුක්කල්ල මැතිතුමා තමයි හිටියේ රජයේ මාධ්‍ය ප්‍රකාශක එතුමා කිව්වා ඔව් අපි සහරාන්ට වැටුප් ගෙව්වා කියලා ඔව් අපි සහරාන්ට වැටුප් ගෙව්වා කියලා එහෙනම් ආයුධ පාවිච්චි කරමින් හිටපු සහරාන්ට ඒක ඒ කාලේ වැටුප් ගෙව්වයි කියන එකෙන් පැහැදිලි වෙනවා එවකට රජය සමග බොහොම ළඟ සම්බන්ධතා කිට්ටු සම්බන්ධතාවක් පැවතුවා කියලා දැන් අපි දන්නවා TID හිටපු TID එකේ හිටපු පොලිසියේ තස්ත විමර්ශන කොට්ටාස හිටපු නාලක සිල්ලා මහත්මයා මේ නාලක සිල්ලා මහත්මයාගේ සිද්ධියෙන් තමයි අපිට මවා ගන්න පුළුවන් මේ සිද්ධිය කවුද කරේ කියන එක මම කියන්නේ ඒකයි මම දිගින් දිගට මේ සම්බන්ධව කතා කරා මොකද 2016 17 නාලක සිල්ලා මහත්තයාට බාර දෙනවා තස්ත විමර්ශන කොට්ටාසේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ එතුමාට බාර දුන්න දවස ඉඳන් එතුමා දක්ෂ නිලධාරියෙක් මම බොහොම පැහැදිලිව දන්නවා මමත් නීති සාමයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉතාම කෙටි කාලයක් හිටියා රාජපක්ෂලා 1052 කුමන්ත්‍රණය කරනකොට තමයි මම නීති සාමයේ අමාත්‍යංශයෙන් අපි එළියට විසුණේ ඒ දක්වා අපි නාලක සිල්ලා වැඩ කරන විදිය දැක්කා නාලක සිල්ලා ගරු මන්ත්‍රීතුමනි 2018 ජූනි 2 වෙනිදා කොළඹ අට උසාවිය ගන්නවා බී රිපෝට් එකකින් විවෘත වරෙන්තුවක් උනාටද ගන්නේ මේ සහරාන්ව අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් ගන්නවා විවෘත වරෙන්තුව අරගෙන ඔහු පසුපස හඹා යනවා ලූබදිනවා තොරතුරු එකතු කරනවා ඒ තොරතුරු කරද්දී නාලක සිල්වාට තේරෙනවා ඔහු රටේ නෑ කියලා ඔහු ආගමන විගමනයේ පරීක්ෂා කරනවා හැබැයි ආගමන විගමනයේ පරීක්ෂා කරපුවාම ඒ ආගමන විගමන ක්‍රමවේදය තුල එහෙම නැත්නම් අපේ රටේ වරායෙන් හෝ ගුවන්තර පොලෙන් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අනීතික ක්‍රමයකින් තමයි ඔහු රටෙන් පැනලා ගිහිල්ලා තියෙන කාලය තුල. ඒ විදිහට රටෙන් පැනනයි කියලා සැක හිතලා ඔහු වෙන රටක ඉන්නවා නම් අත්අඩංගුවට ගන්න ඕන ක්‍රමවේදය මොකද්ද? බ්ලූ නෝටිස් එක, රෙඩ් නෝටිස් එක නිකුත් කරලා ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්නවා. මොකද ඊට පස්සේ වෙන්නේ? මේ සහරාන් පිටිපස්සේ ලූබැදම මේ දක්ෂ නිලධාරියාව අනේ අගෝස්තු මාසේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා අත්අඩංගුවට ගන්නවා. මොකද්ද චෝදනාව? ජනාධිපති මරණ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. කවුද මේක කියන්නේ? මේ අර කොහෙන්ද කඩාපත් වෙච්චි නාමල් කුමාර කියලා හඬබඩකාරේ. මේ හඬබඩකාරේ කියනවා අත්අඩංගුවට ගන්න හේතුව ජනාධිපතිව මරන්න කුමන්ත්‍රණයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්මත් මරණ කුමන්ත්‍රණයක් තියලු. දැන් අපිට පැහැදිලි. නාමල් නාලක සිල්වා කියන නිලධාරියා තමයි ප්‍රධාන බාධා වෙලා දුන්නේ සහරාන්ට අපේ රටේ ඇතුළේ වැඩ කරන්න. නිදහසේ යහට මෙහාට යන්න. ඒ නිසා සහරාන්ට තිබුණු බාධාව ඉවත් කිරීම වෙනුවෙන් තමයි මේ DIG නාලක සිල්වාව අත්අඩංගුවට ගන්නේ. මම බොහොම පැහැදිලිව කියනවා. දැන් අවුරුදු එකමාරක් ගිහිල්ලා මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න. දැන් ඔහු කරපු ජනාධිපති කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරවක් තියෙනවද? ඒ පරීක්ෂණ වලට මොකද වුනේ? ඒක තනිකර රඟපෑමක් මම කියනවා මේ සභාවේ. තනි රඟපෑමක්. මේ සහරාන්ගේ ප්‍රහාරයේ මහමොළකරුවන්ගේ එක ව්‍යාපෘතියක්. මම කියන්නේ නෑ ඒක එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දන්නවයි කියලා. හැබැයි මේකේ කොනකට එතුමාවත් පටලගත්තා. දවස් 52 කුමන්ත්‍රණයට සම්බන්ධ කරපු අය, දවස් 52 ආණ්ඩුව පෙරලපු අය මෛත්‍රීපාල මහත්තයාත් මේකට අටව ගත්තා. හොඳට මතක තියාගන්න, දවස් 52 කුමන්ත්‍රණයෙන් පස්සේ මේ රටේ ආරක්ෂක ඇමතිවරයා, ජනාධිපතිවරයා, නීතිය සාමයේ ඇමතිවරයා ඉදිරියේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. අපි ආණ්ඩුවක හිටියා තමයි. හැබැයි ඒ සම්බන්ධව අපිට වගකීමක් තිබුණේ නෑ. ඒ නිසා නාලක සිල්වා මහත්මයා අත්අඩංගුවට ගැනීම හරහා තමයි සහරාන් නිදහසේ මේ කටයුතු කරේ කියන එක මම මේ සභාවේ මතක් කරන්න කැමතියි. එතුමා දක්ෂ නිලධාරියෙක්. පුළුවන් නම් මේ රජය පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න එදා නාලක සිල්වා කරනවයි කියපු, කරන්න සැලසුම් කරුවයි කියපු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ මොනවද තියෙන තොරතුරු? අද ප්‍රගතිය මොකද්ද? නෑ, ඒ මුකුත් නෑ. මේවා සම්දර්ශන. කෝ නාමල් සිල්වා.
ඔබ මෙම්බියා 2 මිනිත්ස් ලැබ.
මට විනාඩි 5ක් දෙන්න ඔබතුමා මේ අරපැතර දුල්ලි.
හතරහා මාට ඉවර කරන්න ඕනේ. හතරහා මාට ඉවර කරන්න.
ඔය දැන් තමයි කට්ටිය ඉන්නේ. ඒ නිසා පැහැදිලිවම මේ අප්‍රේල් පළවෙනි අප්‍රේල් 21 වෙනිදා ඝාතන කුමන්ත්‍රණය මහා දෙවන්ත කුමන්ත්‍රණයක්. බලය වෙනුවෙන් යොදාගත්තු කුමන්ත්‍රණයක්. බලය වෙනුවෙන් කරපු ඝාතනයක් කියන එක මේ රටේ ජනතාවගේ ඔළුවලට දැන් ගිහිලා දිනනවා. මේ ඔළුගඩිය වලට ගිහිලා දිනනවා. ඒ නිසා තමයි මේ විදියට නාලක සිල්ලා මහත්තයව අත්තරන් ගොඩ ගත්තේ. පුළුවන් නම් දැන් ඒ පරිසර වාර්තා දෙන්න. පුළුවන් නම් ජනාධිපති කොමිසමේ වාර්තා දෙන්න. අපිට මතකයි මේ නාලක සිල්ලා මහත්තයම කියනවා අපි කොහොමද මේ ත්‍රස්ත මර්ධන කොට්ටාසය ශක්තිමත් කරගෙන කියලා එතුමා කියනවා. එක්තරා අවස්ථාවක මේ කොමිසමේ මේ තේරීම් කාරක සභාවට ආපු අවස්ථාවේ එතුමාට කෝටි ගණනක් වටිනා මොනිටරින් වේකල් එකක් ගිය අවුරුද්දේ අපට පරිත්‍යාග කළා. අඩුම ගානේ ඒ වගේ වාහනයක් ජපානේවත් නැහැ. ඒ තරම් වටින එකක් ටෙලිෆෝන් ටැපින් වගේ ඒවා තිබෙන එකක්. ඉතින් මේ වගේ වටිනා අවශ්‍ය කට්ටල උපකරණ යන්ත්‍ර සූත්‍ර අපි එතුමාට ලබා දුන්නා. හැබැයි එහෙම කරපු ඒ දක්ෂ නිලධාරියාව අත්තනංගොඩ ගැනීම හරහා තමයි සහරා නිදහසේ මේ රටේ මේ දෙවන්ත ඝාතන කුමන්ත්‍රණයට අවශ්‍ය කටයුතු කරේ. එහෙනම් සහරාන්න මෙහෙව්වේ කවුද කියලා මේ ආණ්ඩුවට හොයාගන්න බැරි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. සහරාන්ට ආයුධ දුන්නේ කවුද කියලා හොයාගන්න බැරි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. සහරාන්න පුහුණු කරේ කවුද කියලා හොයාගන්න බැරි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. 2012 13 සහරාන්ට වැටුප් ගෙව්වා නම් අන්නේ වැටුප් ගෙව්ව අය වග කියන්න ඕන සහරාන් මේ තැනටපත් වීම. එහෙනම් අපිට හිතෙනවා, මේ රටේ ජනතාවට හිතෙනවා, කාර්දිනල්තුමාට හිතෙනවා, එදා සහරාල්ලව පෝෂණය කරපු සහරාල්ලට කිරිපොවපු අය තමයි නාලක සිල්වා මහත්තයව පැත්තකට කරලා අත්අඩංගුවට කරන් මේ රටේ නිදහසේ ඔහුට කටයුතු කරන්න අවස්ථාව දුන්නේ කියන සැකය. අන්නේ සැකය මේ රටේ ජනතාවට තියෙනවා. වසර දෙකක් ගත වෙන විට ඒ තත්ත්වය තවදුරටත් වැඩි වෙලා තියෙනවා. තාම රජයට බැරි වෙලා තියෙනවා මේ
සම්බන්ධව
නිවැරදි කුමන්ත්‍රණකරුවෝ හොයාගන්න.
කාලවසන්
මේ නිසා තමයි මේ රටේ ජනතාව අද ඇඟිල්ල දික් කරන්නේ රජයටයි. මොකද මේ වැඩේ කරන්න බැරුවේ කියලා රජයට මේක කරන්න බැරුවේ කියලා.
මන්තුව කාලවසන් එතන
පය 48න් අත්අඩංගුවට ගන්න ඕයි කියපු අය, පය 48න් දඩුවම් කරන ඕයි කියන අය
බොහොම ස්තුතියි.
මන්තුව ආම කොමිෂන් වාර්තාව කරේ ඒක වටේ කැමරේ.
ඕඩර් ප්ලීස්, ඕඩර් ප්ලීස්. මන්තිවරු කනකල වාඩි වෙන්න. ගරු මන්තිවරු කනකල වාඩි වෙන්න. ඕඩර් ප්ලීස් කාලි වෙරයි. ඕඩර් ප්ලීස් ගරු මන්තිවරු, කාලය අවසන් නිසා පාර්ලිමේන්තුව මාර්තු මාසේ 26 වෙනි සිකුරාදා පූර්ව භාගයේ 10 දක්වා කාලතබන ලැබේ. බොහොම ස්තුතියි.